SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි ආරම්භ කරමු එහෙමනම් සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම. මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් අලුතින්ම අපිට වාර්තා වෙමින් තියෙන තොරතුරු මොනවද? එවගේම ගෙවිලගේ සතියේදී සිදු වුණු උණුසුම් සිදුවීම් මොනවද? ඒ සම්බන්ධවත් අපි සමාලෝචනයකයේ දෙනට සුපුරුදු ලෙසින් සූදානම්. ශ්‍රී ලංකාවේ සිට මේ කාර්යාවයට දැන් සූදානම්ින් සිටිනවා සුපුරුදු ලෙසින්ම මාධ්‍යවේදී මනෝජ් උඩුතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
ප්‍රමුඛතම කාරණාව වන්නේ පාතාල නායකයෙකු වන මාකඳුරේ මදුෂ්ගේ සිදුවීම. ඉතින් ඒ නිසා කතාව එතනින්ම අපි පටන් ගනිමු මනෝජ්. දැන් මේ සිදුවීම බොහෝ දෙනෙක් දන්නවා. මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට පත් වුණා පසුගිය පස්වෙනිදා ඩුබායි රාජ්‍යයේදී සිදු කරපු වැටලීමකදී. ඉතින් එතනදී අත්අඩංගුවට පත් වුණු පිරිස් සහ ඔවුන් අත්අඩංගුවට පත්වීම සිදු වුණ ආකාරය පිළිබඳව දැන් ජනතාව දැනුවත්. ඒ නිසා ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු අපි කතා බහ කරන්නට යන්නේ නැහැ. අලුතින්ම වාර්තා වන තොරතුරු පිළිබඳව මම දැනගන්නට කැමති. දැන් ඊයේ පෙරේද වෙනකොට බොහෝ දිනකගේ අවධානයට ලක් වෙලා තිබුණේ මේ මාකඳුරේ මදෝෂ් ඇතුළු අත්අඩංගුවට ගත්ත මේ 20ක පමණ පිරිසකට නඩු පැවරීම් කටයුතු සහ විමර්ශන කටයුතු වලට පැවති වාතාවරණය කොහොමද කියලා. මොකද ඒ සම්බන්ධයෙන් දැනට තියෙන තත්ත්වය මනෝජ්?
ඔව්, දැන් ඔවුන් ඊයේ දිනේ අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතව තිබුණා මදෝෂ් ඇතුළු සැකකරුවන් 39 දෙනෙක්. අධිකරණයට ඉදිරිපත් කරන ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙයි කියලා විශ්වාස කරා. නමුත් ඊයේ දිනේ අපිට දැනගන්න ලැබුණු තොරතුරු අනුව ඔවුන් කිසි කෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. පොලිසිය පමණක් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු වාර්තා කරලා තිබුණා. ඒ ප්‍රතිඵලයක් අනුව තවදුරටත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන්න තමයි ඒ රටා අධිකරණය ඉඩ දීලා තිබුණේ. ඒ අනුව නඩු ඇසීමක් හෝ තීන්දුව දීමක් ඊයේ දවසේ සිද්ධ වෙලා තිබුණේ.
ඔව්, දැන් ඔබ සඳහන් කිරීමක් කළා මේ 39ක වගේ පිරිසක් කියලා. දැන් මුලින්ම අපිට වාර්තා වුණේ 22ක් වගේ පිරිසක්. මේ පිරිස වැඩිවීම කොහොමද සිද්ධ වුනේ?
ඔව්, දැන් මේ සාදයෙන් පස්සේ හෝටලෙන් පිටත සිටි පිරිසකුත් අත්අඩංගුවට ගත්තා කියලා අපිට වාර්තා වුණා. ඒ අනුව තමයි මේ පිරිස 39 දෙනෙක් බවට පත් වුණේ. 14 දෙනෙක් තමයි හෝටලෙන් පිටතදී අත්අඩංගුවට අරගෙන තිබුණේ. හෝටලේදී 25 දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියන කාරණේ අපි දන්නවා. ඉතිරි 14 දෙනාත් එක්ක තමයි මේ පිරිස 39 දෙනෙක් බවට පත් වෙලා තිබුණේ.
හොඳයි, ඊළඟට ප්‍රමුඛතම කාරණාව බවට පත්වන්නේ මාකඳුරේ මදුෂ්ට මේ දඬුවම් හිමි වෙනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. අපි ඔබව දැනුවත් කළා පසුගිය සිකුරාදා අපේ ලෝවටා විදේශ විත්ති සංග්‍රහයෙන්. ඩුබායි රාජ්‍යයෙන් කොහොමද මේ සම්බන්ධව අපිට වාර්තාවන තොරතුරු කියලා එවකට වාර්තාවන තොරතුරු ආශ්‍රය කරගෙන අපිට දැනගන්නට ලැබුණේ මාකඳුරේ මදුෂ් සම්බන්ධව තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ශ්‍රී ලංකා රජයෙන් අන්තර්ජාතික පොලිසියත් එක්ක එකතු වෙලා මේ රෙඩ් නෝටිස් එකක් නිකුත් කළ නැහැ කියන කාරණාව සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා රජයයි මේ වගේ මෙච්චර දරුණු පාතාල නායකයෙක් කියලා සැලකෙන චෝදනා විශාල සංඛ්‍යාවක් ගොනු වෙලා තියෙන පුද්ගලයෙක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අරගෙන නැත්තේ. ඒක තමයි ප්‍රමුඛතම කාරණාව බවට පත් වෙන්නේ. ඒ සම්බන්ධව ඔබට මොනවද වාර්තාවන තොරතුරු?
ශ්‍රී ලංකාවට යම් ආකාරයකින් හානිදායක තත්ත්වයක් ඇති කරන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විදිහට තමයි මාකඳුරේ මදුෂ් වාතුරගෙන තිබුණේ. පෞගේ දිනවල මත්ද්‍රව්‍ය වැටලීම් සිද්ධ කරද්දී සම්බන්ධ කාරණා සිද්ධ වෙද්දී ප්‍රධාන වශයෙන්ම කියවුණු නම ඔහු මදුෂ්. ඔහුගින් ඩුබායි වල කියලා කිව්වා. ඔහු අත්අඩංගුවට ගන්න බැරියයි කියලා ප්‍රශ්න කරා. මේ ත්‍රස්තවාදය විනාශ කරපු KP ල අත්අඩංගුවට ගත්තු එවැනි විශිෂ්ට ක්‍රියාකාරකම් කරපු ආරක්ෂක සේනාවකට ජාලයකට ඇයි මොහු අත්අඩංගුවට ගන්න බැරි කියලා කතා කරා. ඒ අතර තමයි ඔය ඔහු සම්බන්ධයෙන් වන නිල්වරෙන්තුව පිළිබඳව සාකච්ඡා වුණේ. ඔහුට එරෙව්ව රතුවරෙන්තුවක් නෙමෙයි නිකුත් කරලා තිබුණේ නිල්වරෙන්තුවක්. ඒ හින්දා ඔව අපරාධකරුවකු කියන අර කෙලවරේ සන්නාමය ඔහුට වැදගත් තිබුණාද කියන ප්‍රශ්නේ තමයි එල්ල වුණේ. ඒක යම් මතභේදාත්මක පුවතක් බවට පත් වුණා. ඒත් එක්කම දැන් ශ්‍රී ලංකාවත් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයත් අතර මේ අපරාධකරුවන් හුවමාරු කරගන්න කිවිසුමක් නැති එකත් මේකට ප්‍රශ්නයක් බව සඳහන් කරා. ඔහුව ලංකාවට ගේනවා නම් දැඩි රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය වේ. ඊට කලින් දැන් ඩුබායි වලත් මත්ද්‍රව්‍ය සහ මේ කාරණා සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙනවා. ලංකාවට අත්‍යවශ්‍ය ජාවාරම් කරුවෙක් අපරාධකාරයෙක් වුණත් ඔහු ලංකාවට ගෙන නීති ක්‍රියාත්මක කරන්න කලින් ඩුබායි වල නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. මෙහෙම කරුණු සාකච්ඡා වෙලා තිබුණා. ඉතින් ඒ හින්දා මොව ගෙන්න ගන්නවා නම් දැඩි රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය වේ කියලා කියුණා. කොමුණත් අපිට ඊයේ දිනේත් වාර්තා වුණේ මදුෂ්ට අදාළ නීතිමය කටයුතු වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ නීතිඥවරුන් 6 දෙනෙක් මේ වන විට ඔහු සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ලංකාවෙන් පිටට ගිහිල්ලා ඉන්නවා කියලා වාර්තා වුණා. කොමුණත් විදේශ රටක අත්අඩංගුවට ගන්න මොනයම් හරි අපරාධකරුවෙක් ලංකාවට ලබා ගන්න දෙරට අතර අපරාධකරුවන් උවමාරු කරගන්න කිවිසුමකට ආක්ෂන් කරන එකේ වැදගත්කම තමයි මේ දවස්වල සාකච්ඡා වෙලා තිබුණේ. ලංකාවත් ශ්‍රී ලංකාවත් එක්සත් අරාබි එමිරු රාජ්‍යත් ඒ වගේ කිවිසුමකට එළඹිලා නැහැ. කොමුණත් 2008-2009 කියන කාලයේදී මෙහෙම අපරාධකරුවන් නෝමාරු කරගන්න කිවිසුමකට මේ රාජ්‍යයන් දෙක අත්සන් තබන්න සූදානමක් තිබිලා තියෙනවා. නමුත් ඒ කටයුත්ත සිද්ධ වෙලා තිබුණේ නැහැ. අපරාධකරුවන් නෝමාරු කරගන්න වගේම ඔන්න රයිවල් වීසා ලබා ගන්න අබෙල් අලි කියන ප්‍රදේශයේ ජීවත් වෙන බෞද්ධ ජනතාව වෙනුවෙන් 500ක් ඉදි කරන්න නිශ්චිත භූමියක් ලබා ගන්න මේ වගේ කාරණා කීපයක් සම්බන්ධයෙන් මේ 2008-2009 කාලයේ කටයුතු කරන්න ඉඳලා තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් බදු ශ්‍රී ලංකාවට ගෙනවා ගැනීම සංකීර්ණ තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා.
මේ සිදුවීමේ තවත් කැපී පෙනෙන පැත්තක් තමයි මාකඳුරේ මදුෂ් සංවිධානය කළ මේ සාදයට සම්බන්ධ වෙලා හිටිය කලාකරුවන් සහ ගායකයන් සම්බන්ධ වෙනගෙන කතාබහ. එතනදී විශේෂයෙන්ම ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා පිළිබඳවත් ඔහුගේ පුත් නදීමාල් පිළිබඳවත් කතාබහ වෙනවා. දැන් පසුගිය සිකුරාද වෙනකොට අපිට දැනගන්නට ලැබුණා අමල් පෙරේරාගේ රුධිර පරීක්ෂණයේදී කොකේන් භාවිත කරලා තියෙනවා කියලා හෙළි වුණා කියලා. හැබැයි නදීමාල්ලා නිදහස් වුණා කියන කතාවකුත් ආරංචි වුණා. දැන් තොරතුරු ටිකක් පරස්පර විරෝධී විදිහට තමයි අපිට වාර්තාවන්නේ. ඇතමුන් කියනවා නදීමාල් අමල් පෙරේරාගේ පුතා නිදහස් වුණා කියලා, ඔහුට කිසිම චෝදනාවක් නැහැ කියලා. නමුත් ඊට ප්‍රතිපාර්ශ්වයෙන් වෙනත් තොරතුරුත් අපිට වාර්තා වෙනවා. දැනට තියෙන ඇත්තම තත්ත්වය මොකක්ද මේ දෙදෙනා සම්බන්ධව?
දැනට වාර්තා කරන්න තියෙන තත්ත්වය කීප දෙනෙක් නිදහස් වුණා කියලා ආරංචි වුණත් එරට පොලිසිය තාම කිසි කෙනෙක් නිදහස් කරලා නැහැ කියන කාරණේ තමයි අපිට සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේම දැන් මේ අපි කතා කරන මේ උදෑසන ඉඳලා ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කරાવી නදීමාල් නිදහස් කරා කියන ප්‍රවෘත්තියක් පහුගිය දවස්වල ගියාට දැන් අද වෙනකොට අලුත්ම ප්‍රවෘත්ති බවට පත් වෙලා තියෙන්නේ ඔහුව නිදහස් කරලා නැහැ සහ ඔහුට එරෙහිවත් මේ විෂමද්‍රව්‍ය අන්තර්ගත වීමේ චෝදනා එල්ල වෙයිද කියන සැකයක් අද දවස වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. එමනොත් පහුගිය දින දෙකේ වාර්තා කරපු නදීමාල් නිදහස් වුණා කියන ප්‍රවෘත්ති අසත්‍යක් බවට පත් වෙනවා. සහ අමල් පෙරේරා සම්බන්ධයෙන් උත් කරපු රුධිර සාම්පල පරීක්ෂාවේදීත් ඔහුගේ ශරීරයටත් විෂමද්‍රව්‍ය අන්තර්ගත වෙලා තිබුණා කියලා තමයි වාර්තා වුණේ. ඉතින් ඒ අනුව තවම කිසි කෙනෙක් නිදහස් වෙලා නැහැ. කලාකරුවන් විදිහටත් ශ්‍රී ලංකාවේ ඔවුන් සම්බන්ධයෙන් පෙනී සිටින ආකාරයක් නිදහස් කරගන්න උත්සාහ කරන ආකාරයක් තිබෙනවා. අමලුත් ප්‍රසිද්ධියද කියලා තිබුණේ පුතත් එක්ක මේ වගේ තැනකට ගිහිල්ලා මෙහෙම හැසිරෙයිද කියන ප්‍රශ්නය ඔය ඉදිරිපත් කරලා තිබුණේ. ඒකෙන් නෝ අදහස් කරේ අපි ගියේ ප්‍රසංගයකට කියන අදහස.
ඒ කියන්නේ නදීමාල්ගේ රුධිර සාම්පල වලත් ඔහු මේ මත්කුඩු පාවිච්චි කළා කියන වාර්තාව දැන් ලැබිලා තියෙනවා.
ඔව්, එවැනි තත්ත්වයක් තමයි අද උදෑසන වන විට අපිට වාර්තා කරන්න තියෙන්නේ. අර අපි කිව්වාගේ පරස්පර විරෝධී ප්‍රවෘත්ති කිහිපයක් මේ වෙනකොට වාර්තා වෙමින් තියෙනවා. දැන් ඊයේ සහ පෙරේද කිව්ව නිදහස් වුණා කියලා, දැන් අද උදෑසන වෙනකොට ඔහුව තාමත් නිදහස් කරලා නැහැ. ඔහුගේ ශරීරයේ මේ විෂමද්‍රව්‍ය අන්තර්ගත වෙලා තිබුණද කියන ප්‍රශ්නය ආයමත් එක කුතුහලයක් බවට නැගිලා තියෙනවා. ඒ කාරණේ අපිට අදින් පස්සේ තමයි හරියටම තහවුරු කරන්න වෙන්නේ. දිල්රුක්ෂී, දැන් මේ ප්‍රවෘත්තිමය කාරණා පිළිබඳව ගත්තොත් දැන් අද වෙනකොට අපිට ලැබිලා තියෙන ප්‍රවෘත්තිය නදීමාල් සම්බන්ධයෙන් එවැනි ප්‍රවෘත්තියක්.
ඔව්, තවත් මේ වගේ පරස්පර විරෝධී කතාවක් ඇහෙනවා. මේ අංගරුරක්කා කියන මේ නාමයෙන් හඳුන්වන තවත් පාතාල කණ්ඩායම් සමාජිකයෙකුත් මෙතන ඉඳලා තියෙනවා කියලා. ඔහු හිටියා කියලා කියනවා, නැහැ කියලා කියනවා. වගේම තවත් බන්ධනාගාර නිලධාරියෙකුත් මේ කණ්ඩායම ඇතුළේ හිටියා කියනවා. මොකක්ද මේ තොරතුරු වල තියෙන සත්‍ය අසත්‍යතාව?
ඔව්, දැන් කලින්ම වාර්තා වුණේ අංගඩ ලොක්ක කියන පුද්ගලයා වැටලීම සිද්ධ කරන අවස්ථාවේ හෝටලේ ශාලාවෙන් පිටත දුම්පානය කරමින් හිටියා. ඔහු දැක්කා මේ නිලධාරීන් කණ්ඩායම ශාලාව ඇතුළට ඇතුල් වෙනවා. ඉතින් එහිදී ඔහු අංගුරලොක්ක කියන පුද්ගලයා එතනින් පැන ගියා කියලා වාර්තා වුණා. ඒත් එක්කම පෙරේද දවස වෙනකොට ආය වාර්තා වුණා ඔහු පැන ගියා නෙමෙයි, ඔහුවත් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ, අත්අඩංගුවට පත් වෙලා කියලා. කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් අපිට වාර්තා කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණා නේද ලුක්ෂි? පළමු දින කිහිපෙම කිව්වේ මේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් කියලා පුද්ගලයෙක් මෙතන ඉන්නවා, මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙක්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය නියෝජනය කරන කෙනෙක් ඔහු කියලා චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම ඔහුට ඍජුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා, ඔබේ පෞද්ගලික කාර්ය මණ්ඩලය කෙනෙක් ඉන්නවා නේද කියලා. ඒකේලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා විපක්ෂයේ දිගින් දිගටම චෝදනා කරේ කවුද කියනක ඔප්පු කරන්න කාටද රාජතාන්ත්‍රික බලපත්‍ර ලැබෙන්නේ මේ වගේ පොඩි විශ්ලේෂණයක් විග්‍රහයකට සිද්ධ කරා කොහොමනක් දැන් අද දවස වෙනකොට වාර්තා වෙනවා ඒක රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ඉතර තිබුණේ නැහැ කියලා පොඩි අර ඔබත් කියෝවාගේ පරස්පර විරෝධී තත්ත්ව කිහිපයක් තමයි වාර්තා කරන්න තියෙන්නේ.
ඔව් දැන් ඔය රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තිබුණ කෙනෙක් හිටියා කියන කතාව කියද්දී දේශපාලක්ෂයන් පිළිබඳවත් ඔවුන්ගේ නම් පිළිබඳවත් වාර්තා වෙනවා. මම කැමති විශේෂයෙන්ම මේ ලක්ෂ්මණ යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සම්බන්ධ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් මේ වෙනකොට නැගෙන විශාල කතාබහ. ඔහුගේ පුත්‍රයා පසඳ යාපා අබේවර්ධන පිළිබඳවත් කතාබහක් ඇති වෙනවා. ඇත්තටම මේ සිදුවීම පිළිබඳව තියෙන සත්‍ය අසත්‍යතාවය මොකක්ද?
ඔව්. එහෙම දේශපාලඥයන් කීප දෙනෙක් කර්මයා චෝදනා තියෙනවා. ඔවුන් සියලු දෙනාම ප්‍රසිද්ධියේ මාධ්‍යයට ඇවිල්ලා ඔවුන් ඒ සඳහා වරදකරුවන් නෙමෙයි කියන කාරණය සඳහන් කළා. නමුත් පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක වෙද්දී එහි නිවැරදිකරුවන් කවුද වැරදිකරුවන් කවුද එහෙම සම්බන්ධතා තිබුණද කියන කාරණය දැනගන්න පුළුවන්කමක් ලැබේවි. ලක්ෂණ යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්ුත් එවැනි චෝදනාවක් තිබුණා. ඇතැම් වෙලාවට මදුෂ් ශ්‍රී ලංකාවෙන් පිට කරන්න ඔහු යම් ආකාරයකින් මැදිහත් වුණා කියලා චෝදනාවක් තිබුණා. ඒක තමයි ඔහුට නැගෙන ප්‍රබල චෝදනාව. ඔහුගේ දිස්ත්‍රික්කයේ ඔහුගේ ප්‍රදේශයේ කෙනෙක් මදුෂ් කියන පුද්ගලයා. ඉතින් ඒවත් තමයි මේ චෝදනාව උට ගොනු වෙලා තිබුණේ.
ඒ වගේම මේ මදුෂ් ලක්ෂ්මණයාපා අබේවර්ධන ළඟ මේ සේවකයෙකු විදිහට වැඩ කළා කියලත් කියනවා නේද?
ඔව් එහෙමත් ප්‍රවෘත්තියක් තිබෙනවා. ඒ කියන්නේ මුල් කාලේ යම් විදිහකින් ඔහුගේ ව්‍යාපාර කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා සේවකයෙක් විදිහට ඔහු වැඩ කරා කියලත් චෝදනා කීපයක් තියෙනවා. ඉතින් මේ සියල්ලම අල්ලලා තමයි පසඳ යාපා අබේවර්ධන ඔහුගේ පුත්‍රයා පළාත් සභා මන්ත්‍රීවරයා මාධ්‍යමයක් කියලා කිව්වේ ඔහු සම්බන්ධ නැහැ කියලා. ඉතින් කොහොමුණත් ඔවුන්ගේ පැත්තට ඇඟිල්ලක් දිගු වෙලා තියෙන්නේ මේ වෙලාවේ.
මේ සිදුවීමට සම්බන්ධව නම ගෑවුණු දේශපාලඥයන් පිළිබඳව සඳහන් කරද්දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පිළිබඳවත් විශාල කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තටම ඔහු සම්බන්ධව පළවෙනි මේ කතාවල සත්‍ය අසත්‍යතාවය මොකක්ද? ඔහු මේ සම්බන්ධව දක්වලා තියෙන ප්‍රතිචාර මොනවාද?
ඔව් ජනතා විමුක්ති පෙරමුණත් කිව්වේ ඔහු මදුෂ්ගේ තාත්තගේ අවමගුල වෙලාවේ අවමගුලට ගිහිල්ලා හිටියා මලගෙදර ගිහිල්ලා හිටිය කෙනේ චෝදනාව තමයි ඔහු එල්ල කරේ. ඉතින් ඒකට ප්‍රතිචාර දැක්වුවා. ඔහු පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින්ම ඒ ගැන සඳහන් කරා. ඔහුගේ ගමේ කෙනෙක් ඒ හින්දා ගමේ තියෙන මලගෙදරකට ඔහු කොහොමත් සහභාගී වෙනවා. ඒ නිසා තමයි ගියේ කියලා ඔහු ගියේ නෑ කියලා ඒක ප්‍රතික්ෂේප කරේ නෑ. ඒ විතරක් නෙමෙයි ඔහු කිව්වා යම් ආකාරයකින් මදුෂ් නැති වෙච්ච දවසක හරි ඒ ගමේ ගෙදරට නම් මරණ ගෙනත් තියෙන්නේ තමන් ඒ මලගෙදරට යනවා කියලා. ඒක තමන්ගේ අනුසහම කියලා තමයි ඔහු සඳහන් කරේ. කොහොමත් ඒකට නැවත ඊයේ දවසේ අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රතිචාර දක්වනවා. අනම්මනම් නෙවෙයි ප්‍රශ්නේ විදිහට ඔහු මලගෙදර ගියාද නැද්ද කියන එකට උත්තරයක් දෙන්න වගේ අදහසක් විවිධ හෙරත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කරා. ඉතින් එහෙම බැලුවොත් ඔහු මලගෙදර ගියා. මේ කාරණා එක තමයි නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට යම් චෝදනාවක් එල්ල වෙලා තියෙන්නේ.
හොඳයි දැන් අපි සලකලා බලමු නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා මාධ්‍යයට මොකක්ද කිව්වේ කියලා.
මදුෂ් මගේ ජීවිතේට මට හම්බෙලා තියෙන දවස් දෙකයි ස්කූල් යන කාලේක දවසක් දැක්කා. ඊට පස්සේ තව දවසක්ද 2007 විතර වුරුද්ද විතර කමුරු පිටින්දි දැක්කා. ඒ හැම වෙලෙම හැරෙන්න මගේ ජීවිතේ කවදාවත් මට හම්බු වෙලා නැහැ. හම්බු වෙන්න උවමනාවක් තිබිලත් නැහැ. ලැබෙන ආරංචි අනුව ඇත්තට සම්බන්ධකම් තිබුණු මිනිස්සු ටිකක් ඉන්නවා කියලා අපිට ආරංචි දෙනවා. හැබැයි මේක පහත්තලින් තමයි ගලාගෙන යන ලේසිම තැන. ඇයි මම මලගෙදර ගියානේ. ඒකම මේ මලගෙදර ගියාම මං ව්‍යාපාරය පටගත්තරන් එකට සල්ලි දීලා තියෙන්නේ මේ අපරාධකාරයෝ.
හොඳයි දැන් එතකොට මේ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට මේ පිළිතුරකුත් දුන්නා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා විජිත හේරත් මන්ත්‍රීවරයා.
අපි කාටවත් පුද්ගලිකව මඩ ගහන්නේ නැහැ. නමුත් මුළු රටම දැක්කා එතුමා තමයි තාත්තගේ මලගෙදර හිටියේ. එතුමා මේකේ ජූඩිත් එක්ක වෙලා ඉවරයි. දැන් ඒකෙන් බේරෙන්න වෙන වෙන හතර වරන් ගහන එක තමයි මේ තියෙන්නේ. එතුමා මදුස් එක්ක ගනුදෙනු කරාද නැද්ද? එයාගේ සල්ලි ගත්තද නැද්ද? ඒකට උත්තර දෙන්න වෙන බයිලා ගහන්න නැතුව.
ඔදංගර ලක්ෂ්මණ යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාට එල්ල වුණු ප්‍රතිචාරය පිළිබඳවත් කතාබහ කිරීම වටන ඔහුගේ පුතා පසඳ යාපා අබේවර්ධන දකුණු පළාත් සභා මන්ත්‍රීවරයාට චෝදනාවක් එල්ල වෙනවා. මුලින්ම එල්ල වුණ චෝදනාව තමයි මේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයේ හිමි ඔහුට කියලා පස්සේ ඔහුට චෝදනාවක් එල්ල වෙනවා මදුෂ් රටින් පිටමන් කරන්නට උදව් කළාය කියලා. මේ වගේ නොකුත් චෝදනා හමුවේ පසඳ යාපා අබේවර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඒ සම්බන්ධයෙන් කරුණු හෙලිකොට සිටියා.
මේ සියලුම දුරකථන වලට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ගොඩක් දෙනාගේ WhatsApp මෙසේජ් එකක්. The Sri Lankan with the diplomatic passport caught in Dubai at the drug party is Lakshmanyapa Abewardena's son. Remember a lavish wedding at Shangri-La Colombo, wait more to come up. මේක ඊයේ හවස ඉඳගෙන යනවා. නලින් බණ්ඩාර ඇමතුමා රූපවාහිනියේදී කියනවා මාකන්දුරේ මදුෂ් කියන පුද්ගලයා පිටරට යවන්න ගුවන් බලපත්‍ර හදලා දුන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජාතික ආණ්ඩුවේ හිටපු දැන් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක් එයාගේ පුතාගේ මගුල් ගෙදරත් ළඟදී තිබුණයි කියලා. එතුමා අපේ නම නොකිව්වට ඔහුගේ කාල පරිච්ඡේදයේම අපියයි හැඟෙන ආකාරයෙන් මේක විවේචනය කරගෙන ගියා. අද අපි ඉන්නේ විපක්ෂයේ, මන්ත්‍රීතුමා ඉන්නේ ආණ්ඩුවේ, මදුෂ් ඉන්නවා අත්අඩංගුවේ. ඔබතුමා කියපු සියල්ල ඇත්ත කියලා ඔප්පු කරොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මරණ දඬුවම දෙන ලයිස්තුවේ පළවෙනියට සුවකැමැත්තෙන් මරණ දඬුවම ගන්න මම ලෑස්ති.
හොඳයි, දැන් ඔය මේ මදුෂ් ලංකාවට ගෙනෙන්නට බැරි වුණේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් දැන් ඔබත් තොරතුරු හෙළි කරානේ. මේ අන්තර්ජාතික පොලිසියත් එක්ක එකතුලා රෙඩ් නෝටිස් එකක් තිබිලා නැති හන්දා කියලා දැන් ඔයිකුත් කාරණා කියනවා. හැබැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල සඳහන් කිරීමක් කළා, යම්කිසි සූදානමක් තිබුණා, නමුත් මේක ඉක්මනින්ම මාධ්‍ය මගින් ප්‍රචාරයට පත්වීම නිසා තමයි ඒක කරගන්න බැරුව ගියේ කියලා.
මොකද්ද මෙතන උනේ? මදුෂ පිටරේ ඉඳලා ලංකාවට ගේන්න ඔක්කොම සෙට් කරලා දෙන්න. සෙට් කරලා තියෙන මගේ ක්‍රමේ කියන්නේ අර කේපි ගිනාවා වගේ. උසාවි හරහාද ගෙනා? උසාවි හරහා නෙවෙයි. වෙන ක්‍රමයක කොහොමද ලංකාවට ගෙනා? ඒකට අපේ පොලිසිය සම්බන්ධ නැහැ. ඒ රටවල පොලිසිය සම්බන්ධ නැහැ. කොහොම හරි සූට් කේස් එක දාලා හරි එන්නේ ලංකාවට ගෙනා. ඉතින් ඒ ක්‍රමේ සකස් කරලා තිබ්බේ. නමුත් මොකද අවසනාවකට උනේ? මේ කතාව පත්තරේ ලීක් කෙරුවා. දුන්නයින් පස්සේ ඒ රටේ පොලිසිය ඒකට මැදිහත් වුණා.
දෙපාර්ශ්වයටම චෝදනා එල්ලවෙනවා කියලා කියනවනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ලවෙද්දී අපිට තමයි මේ සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් එල්ල වෙලා නැති පාර්ශ්වය කියලා ජනතා විමුක්ති පෙරමුණ කියන මේ හිලේකම් ටිල්වින් සිල්වා.
දැන් රයිල් මහත්තයා කට්ටියත් බයෙන් ඉන්නවා, ඒගොල්ලගේ නම් කියවේද කියලා. මහින්ද මහත්තයා කට්ටියත් බයෙන් ඉන්නවා, ඒගොල්ලගේ නම් කියවේද කියලා. එක එක තොරතුරු තේනවනේ. රාජතාන්ත්‍රික පාස්පෝර්ට් එකක් තියෙන කෙනෙක් ඉන්නවා ඇරමිකේ. දැන් ඒගොල්ලෝ ඔක්කොම බයලා ඉන්නේ. මේ වෙලාවේ එහෙම දෙයකට බය නැතුව ඉන්නේ. ගායන තෝරන මොකද අපිට නෑ. ජාවරන් කරුත් එක සම්මත කුඩුකාරත් සම්මත.
ඔව්, දැන් එතකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රුවන් ගුණසේකර මහතා මාධ්‍යයට සඳහන් කළ හිටියා මේ මදුෂ්ට සම්බන්ධ තවත් දෙදෙනෙකු මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන ඉන්නවා කියලා.
සැකකරුවන් දෙදෙනෙක්ව කංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. හෙට්ටිආරච්චිගේ අසේල එරංග නොහොත් ගෙසා නමින් හඳුන්වන පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් වන මාකඳුරේ මදුෂ් යන අයගේ එමෙන්ම රොටුඹ අමිල යන අයගේ සමීපතමයෙක් බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාම මාකඳුරේ මදුෂ් යන අයගේ පියාගේ අවමංගල්‍ය කටයුතු මෙහෙවන ලද දෙදෙනෙක් බවටයි වාර්තා වෙන්නේ.
මේලඟට මං කතාබහ කරන්න කැමති මේ ජාතික ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධව එකතු වුණු මතවාදයක් එක්ක පසුගිය සතිය වෙනකොට ආණ්ඩුව පැත්තෙන් තොරතුරු අරගෙන ආවා. ජාතික ආණ්ඩුවක් සම්බන්ධව වන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, එක සම්මත කර ගැනීමෙන් අනතුරුව ජාතික ආණ්ඩු ක්‍රියාවලියට යන්නට සූදානම් කියලා හත්වෙනිදාට දිනත් නියම වුණා. සභානායක ලක්ෂ්මණ කිරියල්ල මහතා සඳහන් කළා කවුරු විරුද්ධ වුණත් හත්වෙනිදාට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා මේ පනත. හැබැයි ඒක කල් ගියා. මොකක්ද මේ සිදුවීම?
හදිසියෙ තමයි බදාදා දවසේ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල වෙනත් විවාදයක් අතරතුර කිව්වේ හෙට දවසේ අපි පනත ගෙනල්ලා සම්මත කරගන්නවා කියලා. බදාදා දවසේ හෙට කියලා අදහස් කරේ බ්‍රහස්පතින්දා. ඒ අනුව උන් පාර්ලිමේන්තුවට මේ පනත අරන් ඇවිල්ලා අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කර ගැනීම සම්බන්ධයෙන් උත්සාහ කරනවා. එතන අමාත්‍යවරුන් 45 දෙනෙකුට උත්සාහයක් තිබුණේ. ඉතින් මේ යෝජනාව ගේද්දිත් ඊට කලින් දවසේ හේෂා විතානගේ ඇතුළු චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඇතුළු මේ කණ්ඩායම කීමින් හිටියේ ජාතික ආණ්ඩුව මේ වෙලාවේ විසුමක් නෙමෙයි, ඒ හින්දා උන් ඒකට සහාය දීම පිළිබඳව සාකච්ඡා කරනවා කියලා. එවැනි පසුබිම් තමයි සභානායකවරයා මේ යෝජනා බ්‍රහස්පතින්දා දවසේ පාර්ලිමේන්තුවට ගේනවා කියලා කිව්වේ. කොහොමුණත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ මේකට අකමැත්ත ප්‍රකාශ කරා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අකමැත්ත ප්‍රකාශ කරා, දෙමළ ජාතික සන්ධානය අකමැති වුණා. මේ හේතුත් එක්ක බදාදා රාත්‍රියේම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමක් තිබ්බා. එහිදී තමයි ඔවුන් නායමත් හදිසියේ තීරණය කරේ බාස්පතින්ද මේ ජාතික ආණ්ඩු යෝජනාව අරගෙන එන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඔවුන්ට බහුතරයක් නොතිබීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. විසර්ජන පනත එනවා, වැය යෝජනා වෙනවා, පරිපූරක ඇස්තමේන්තු වෙනවා, යම් පනතක් සම්මත කරගන්න අවශ්‍ය වෙන ඒ වෙලාවේ සරල බහුතරයක් නැතුව කොහොමද මේක කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් විපක්ෂයේ පැත්තෙන් තව පිරිස් එන්න ඉන්නවා. ඔවුන් එනවා නම් ඔවුන්ට තරතුරු දෙන්න ඕන. ඒ හින්දා තමයි මේ ජාතික ආණ්ඩුව පිහිටුවන්නේ. ඒත් එක්කම හකීම් සහ බදිවුදීන් කියලා අමාත්‍යවරු තමන්ගේ විෂයන් පුළුල් කරලා දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා. ඉතින් මෙවැනි තත්ත්වයක් එක තමයි ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය තිබුණේ. නමුත් බහුතරය පිළිබඳව ප්‍රශ්නය විය යුතුමයි. ඔවුන් ඒක බදාදා දවසේ රාත්‍රියේම තීරණය කරා. රාත්‍රින්ද මේ යෝජනාව නොකෙනත් නොගෙනත් යෝජනාව හකුල ගන්න.
හොඳයි දැන් එතකොට මේ සම්බන්ධව ජනාධිපතිවරයා මුල සිටම විරුද්ධත්වය ප්‍රකාශ කර හිටියා කැමති නැහැ කියලා ජාතික ආණ්ඩුවකට.
තිස් අවුරුදු යුද්ධය අවසන් වී දශකයක් ගෙවී ගිය තැනද රටේ සියලු දෙනාට එකඟ විය හැකි පූර්ණ දේශපාලන විසඳුමකට පැමිණීමට නොහැකිවීම කනගාටුවට කරුණක්. 2015 අප විසින් ප්‍රධාන දේශපාලන පක්ෂයක වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවා බව ඔබ අප කවුරුත් දන්නවා. එයින් රටට විශාල සේවයක් කළා. එමෙන්ම නොකළ යුතු දේද කළා. යෝජිත ජාතික ආණ්ඩුවක් පිළිබඳව මා මාධ්‍ය තුල දැක්කා. එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටවීම කොතරම් දුරට සදාචාරාත්මකද කියන කාරණය මෙහිදී විමසිය යුතු වෙනවා. යෝජිත ජාතික ආණ්ඩු අදහසට මා තරයේම විරුද්ධ වෙන බව මෙහිදී කිය යුතුයි.
ඔව් ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගණේෂන් මහතා මුලින්ම මේකට කැමැත්ත ප්‍රකාශ කරමින් මාධ්‍යයට අදහස් දක්වන පිදුටුවා. නමුත් ඊයේ පෙරේද වෙද්දී ඔහුගේ අදහසත් වෙනස් වෙලා තිබුණා. මෙන්න මේ ආකාරයට
ජාතිකාණ්ඩ අපි අනාගතනේ මම කියන්නේ ජාතිකාණ්ඩ සංකල්ප කොහොම හොඳයි මහත්මා සංකල්පකේ නමුත් මේ රටේ ගැලපෙන්නේ නැහැ මේ රටේ ඉන්න නායකයෝ කවුරු වුණත් ඇරි ඒ අය රට ගැන හිතන්නේ නැහැ ජනතාව ගැන හිතන්නේ නැහැ ඒගොල්ලෝ හිතන්නේ වෙන මොනවත් තමගේ පක්ෂය ගැන පවුල ගැන සහෝදරය ගැන බලය ගැන හිතන්නේ ඒක වැඩක් නැහැනේ මේ රටේ නායකයෝ බීවෙන්ට ඕන නැවත එන පරපුර ගැන ළමයි ගැන හිතන මිනිස්සු ඉන්න ඕන ඒ එනකන් ජාතිකාණ්ඩ එපා
කැබිනට් රැස්වීමක් තිබුණා ඔය බදාදා දවසේ. ඒ සම්බන්ධවත් යම් යම් තොරතුරු වාර්තා වෙනවා ගත්ත තීන්දුව තීරණ සහ සාකච්ඡාවට ලක්ුණු කරුණු පිළිබඳව විශේෂතාව පිළිබඳව මම දැනගන්න කැමතියි.
ඔව් විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණයේ පරණ ක්‍රමයට එක දිනකදී පවත්වන්න අදාළ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා කලින් සතියේ කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා තිබුණා. ඒ ගැන තමන්ගේ නිර්දේශ ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරනවා කියලා වජිරාභය වර්ධන විශේෂ භාර මැතිවරයා කිව්වා. නමුත් ඔහු ඒ සතිය කිව්ව විදිහට නිර්දේශ අරගෙන ඇවිල්ලා තිබුණේ නැහැ. තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්න තවත් සතියක් ඕන කියලා තමයි විශේෂ භාර ඇමතිවරයා කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ඉදිරියේ කියලා දීලා තිබුණේ. ඉතින් මේ අනුව ජනාධිපතිතුමා කියලා තිබුණා දැන් ඔබතුමාට සති දෙකක්ම දුන්නා. ලැබෙන සතිය නම් නිර්දේශ අනිවාර්යයෙන් ඉදිරිපත් කරන්න ඕන කියලා ජනාධිපතිවරයා කියලා තිබුණා. ඊට පස්සේ ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමට ඇවිල්ලා තිබුණේ ලියුමකුත් අරගෙන. ඒ ලියුම තමයි අගමැතිවරයා ජනාධිපතිවරයාට යවපු ලියුම. අගමැතිවරයා යටතේ තියෙන නිපුණතා සංවර්ධන ආවෘතිය පුහුණු අමාත්‍යකම රිෂාඩ් බදියුදීන් වෙළඳහ කර්මාන්ත ඇමතිවරයාටම පවරන්න ඕන කියලා ජනාධිපතිතුමා මේ ලියුම අරගෙන ඇවිල්ලා කිව්වේ. ආණ්ඩුව පිහිටවන්න කලින් කිව්වේ විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යංශ බෙදනෝ කියලා. කලින් මහමාර්ග අමාත්‍යංශ උසස් අධ්‍යාපන දාලා තිබුණා. ඊට පස්සේ ජල සම්පාදන අමාත්‍යංශ උසස් අධ්‍යාපන එකතු කරලා තිබුණා. ඉතින් මේ අමාත්‍යංශ බෙදෙන්න ඕන තත්වයක් ගැන කියලා විද්‍යානුකූල පදනම මොකද්ද කියලා ජනාධිපතිතුමා ප්‍රශ්න කරලා ජනාධිපතිතුමාම කියලා තිබුණා මේ යෝජනාවට එකඟ වෙන්න බෑ මේ අමාත්‍යංශ ලබා දෙන්න බෑ කියලා. ඊට පස්සේ රිෂාඩ් බදියුදීන් නැමතිවරයාත් කියලා තිබුණේ ජනාධිපතිතුමනි මට මීට කලින් ආයතන 34ක් තිබුණා නමුත් මේ පාර 26ට අඩු වෙලා ඒ නිසයි මේ ඉල්ලීම කරේ කියලා කොමුණක් ජනාධිපතිතුමා මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒත් එක්කම කැබිනට් රැස්වීමේ තවත් සාකච්ඡා වෙලා තිබුණා අරුවක්කාඩු කසරංගනේට මාර්තු 15 වෙනිදා කසර බාර ගන්න බව චම්පිකරණෝක ඇමතිතුමා කියලා තිබුණා. ඉතින් මේකටත් ඇතැම් අය අකමැත්ත ප්‍රකාශ කරලා තියෙද්දි ජනාධිපතිතුමා ඊට ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරලා තිබුණා. මීට මුල් කුණු කන්ද බිඳ වැටුණු වෙලාවේ නාගරික සංවර්ධන අධිකාරිය විදිහට මුදල් යොදවලා නාගරික උද්‍යානයක් ඇති කිරීමේ වැඩ කටයුත්තක් චම්පිකරණෝක ඇමතිතුමා ආරම්භ කරනවා කියලා කිව්වා. ඉතින් මේ වගේ කටයුතු වලට මුර පිරුවේ එතුමා මේ ප්‍රශ්නේ විසඳන්න කවුරුත් අත නොගහන වෙලාවක හේඳ ඒ සහයෝගය ලබා දෙන්න ඕන කියලා ජනාධිපතිතුමාත් සඳහන් කරලා තිබුණා. ඉතින් රේගු අධ්‍යක්ෂ රාල්වරි ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කලින් සතියේ මුදල් ඇමතිවරයා අරගෙන ආපු යෝජනාව ඉල්ලාස් කරගත්තා. එතකොට චාල්ස් මහත්මියව රේගු අධ්‍යක්ෂ රාල් දුරේ නැවත පිටුවන්න එකඟ වුණා මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු යෝජනාව ඉල්ලාස් කරගනිමින්. මේවා තමයි ගිය සතියේ කැබිනට් රැස්වීම සිද්ධ වෙච්ච විශේෂ සිදුවීම් දිනුක්ෂේ.
අපි දන්නවා පසුගිය කාලවකවානුවේදී මේ හදිසියේ ආණ්ඩු පෙරළියක් සිදු වුණානේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ පිහිටවාලමින් මේ නව ආණ්ඩුවක් බිහි කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත උත්සාහයේදී අන්තිමේදී පාර්ලිමේන්තුවේදී විශාල කලබගෑනියක් ඇති වුණා. ඔබට මතක ඇති මැති ඇමතිතුරුන් ගුටිබැට හුවමාරු කරගත්ත, අවියායුධ අරගෙන ආවා, මිරිස්කුරු ප්‍රහාර එල්ල වුණා, මේ වගේ බොහොම අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් පාර්ලිමේන්තුව තුළ සිදු වුණා. ඊට පස්සේ මේක විමර්ශනය කරන්න කමිටුවක් පත් කළා. මේ කමිටුවේ වාර්තාවත් ලැබිලා තිබුණා. වාර්තාවෙන් හෙළිවෙන කරුණු පිළිබඳවත් අපි කතා බහ කරමු මනෝජ්.
ඔව් ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර අවුන් මුලින්ම මන්ත්‍රීවරු 59 දෙනෙක් මේට සම්බන්ධයි කියලා කිව්වා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන 54 දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි මන්ත්‍රීවරුන්. ඉතින් ඒ අය සම්බන්ධයෙන් වාර්තාව ඉදිරිපත් කරලා පිරිස මෙච්චරයි කියලා කිව්ව වගේම ඒ අතරින් කිහිප දෙනෙකුට නඩු දාන්න තීරණය කරලා තියෙනවා. මේ වරප්‍රසාද කමිටුව තමයි මේ තීරණය අරගෙන තිබුණේ. ඒ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා, ජෝස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, පත්ම උදේශාන්ත මොරරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා, රංජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා, පාලිත් දෙවරක් පෙරමුණ නියෝජ්‍ය ඇමතිවරයා, ඒත් එක්කම ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ දිලුම් මමනුගම මන්ත්‍රීවරයා කියන 7 දෙනාට එරෙහිව වරප්‍රසාද කමිටුවෙන් නඩු දාන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විවිධ මන්ත්‍රීවරු අදහස් පළ කළා. පාලිත් දෙවරක් පෙරමු වගේ මන්ත්‍රීවරයෙක් පිළිගත්තා මේක තමන්ගේ අතින් සිද්ධ වෙච්ච වරදක්, ඒකින්ද වරදට දඬුවම් විඳින්න ඕන කියලා ඔහු ඒ දඬුවම් බාර ගන්න කැමැත්තෙන් ඉන්නේ. ඒක ප්‍රවණතාවක් විදිහට හොඳයි. පාර්ලිමේන්තුව ඇතුළේ මේ සිද්ධ වෙච්ච දේ කවුරුත් දැක්ක මොනවද වුනේ කියලා සමහර වෙලාවට මේවා සිද්ධි විදිහට වහලා දාන්න උත්සාහ කරා. හැබැයි මෙවර ඔවුන්ට එරෙහිව යම් ආකාරයකින් නීත්‍ය අනුකූලව පියවර ගන්න උත්සාහ කරලා තියෙනවා. මම හිතන්නේ ඒකට බොහෝ දෙනෙක් කැමති වෙයි.
එළමෙන මැතිවරණ පිළිබඳව ටිකක් කතා බහ කරමු මනෝජ්. දැන් අපි කලින් සතිවලත් කතා බහ කළා ජනාධිපතිවරණයේද පළාත් සභා මැතිවරණයේද තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඔබගේ සතියෙදිත් කිව්වා නීති අනුකූලව බලනවා නම් ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණයයි එන්නේ කියලා. නමුත් මේ සම්බන්ධව යම් මතවාදී ඝට්ටනයක් තියෙනවා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර. මේ වෙනකොට වාර්තාවන තොරතුරු මොනවාද? ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සහ මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් කියන්නේ මොනවද?
විශේෂයෙන්ම ජනාධිපතිවරයා ස්ථිර වශයෙන්ම කියනවා පළාත් සභා ඡන්දයකට තමයි යන්නේ, මුලින්ම ජනාධිපතිවරුන්ට යන්නේ නැහැ කියලා. එහෙම කියන්නේ ජනාධිපතිතුමාට අයිතියක් තියෙනවා. හේතුව තාම ජනාධිපතිතුමාගේ නිල කාලය අවුරුදු 5 සම්පූර්ණ වෙලා නැහැ. එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඇහුවා එතුමාගේ කාලය වසර 5-10ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය 5යි කියලා කිව්වා. 2015 ජනවාරි 8 වෙනිදා පත් වුණා කියලා කියන්නේ 2020 ජනවාරි 8 වෙනකන් ඌට කාලය තියෙනවා. ඊට කලින් විසුරුවලා ඡන්දයකට යනවා නම් ඒ තීරණය ගන්න ඕන ජනාධිපතිතුමා. ඔහුගේ කැමැත්තෙන් යන තීරණයක් නිසා. දැන් හැබැයි අපි කලින් කිව්වා වගේ පළාත් සභා 6ක කාලයක්ම වෙලා තියෙන ඉන්ද්‍ර ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම කියනවා ජනාධිපතිවරුන්ට කලින් පළාත් සභා ඡන්දේනවා කියලා. හැබැයි ආණ්ඩුව පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් මේකට වෙනස් අදහසක් ඉදිරිපත් කරන්නේ. ඔවුන් කියන්නේ පළාත් සභා මැතිවරණය මුලින් තිබ්බගින රටේ පවතින ගැටළු වලට විසඳුමක් හම්බ වෙන්නේ ජනාධිපතිවරණයට කලින් ස්ථිර වශයෙන් පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා ජනාධිපතිතුමා කිව්වට එහෙම කිව්වා කියලා ප්‍රශ්නට විසඳුමක් හම්බ වෙන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂය කියනවා. හරියට කාගේ හරි අතට බලය ගිහිල්ල එතනින් එහාට මහමැතිවරණයක් පවත්වලා රජය කරගෙන යන අවශ්‍යතාවය තමයි ඔවුන් පෙන්වන්නේ. ඉතින් එක්සත් ජාතික පක්ෂය කියනවා පළාත් සභා ඡන්ද තිබුණා කියලා මේකට විසඳුමක් හම්බ වෙන්නේ නැහැ කියලා. කොමනත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කලින් දිනවකවානු දුන්න පළාත් සභා ඡන්දය නියමිත ආකාරයෙන් ඌට නොවැම්බර් 9 කලින් පවත්වන්න බැරුණොත් ඔහු අස්වැල යනවා කියලා. ඒ අනුව ඔහු පහුගිය දිනක කියලා තිබුණා, පහුගිය 6 වෙනිදා බදාදා දවසේ. දැන් යම් ආකාරයකින් ඡන්දයකට යන්න සූදානම් වෙනවා නම් දැම්ම ඉඳලා වැඩ කටයුතු පටන් ගන්නවා නම් පළාත් සභා මැතිවරණය මේ 31 වෙනිදාට කලින් තියන්න පුළුවන් කියලා. එහෙම නැතුනොත් ජූනි මාසේ මැද භාගය වෙනකොට හරි මැතිවරණය පවත්වන්න පුළුවන්. දැන් තියාම වැඩ කටයුතු කරනවා නම් කියලා ඔහුගේ පාර්ශවෙනුත් කියලා තිබුණා. ඒ විතරක් නෙමේ, ජනාධිපතිවරණය හරි මහමැතිවරණය කල් දාන්න තමන් කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විදිහට එතුමා කිව්වා. එවැනි අදහස් තමයි මේ සතියේ ඡන්දය සම්බන්ධයෙන් සාකච්ඡා වුණේ.
ඔව්, අපි දන්නවා මේ වෙනකොට ඔය පළාත් සභා මැතිවරණේ තියන්නට බැරි ලොකුම ගැටලුව බවට පත්වලා තියෙන සීමා නිර්ණ කටයුතු අවසන් වී නොමැතිකම මේ අලුත් ක්‍රමයට අනුව ඡන්දය පැවැත්වීම සඳහා. දැන් පසුගිය පළාත් පාලන මැතිවරණය තියද්දිත් ඔය කාරණාව ප්‍රමුඛතම කාරණාවක් බවට පත් වුණා. මේක ඇදී ගිහිල්ලා කොහොම හරි අවසාන වශයෙන් සීමා නිර්ණ කටයුතු පළාත් පාලනාතන සම්බන්ධව නිශ්චය කරගෙන මැතිවරණය පැවැත්වුවා. දැන් ඒ මැතිවරණයටත් වසරක් ගිහිල්ලා වසරක සැමරුමක් සිදු වුණා කියලා ආරංචිය.
ඔව්, පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ බහුතරයක් ආසන බලය පිහිටුවෙත් පොදුජන පෙරමුණ. ඒ හින්දා ඊයේ දවසේ ඔවුන් ඒ ජයග්‍රහණය සමරන්න කටයුතු කළා. ඒ අනුව ඔවුන් ජයග්‍රහණය කරපු බලය පිහිටවපු පළාත් පාලන ආයතනවල ඒ සැමරුම් කටයුතු සිද්ධ කරා. මොකද පොදුජන පෙරමුණ විදිහට ගිය පළමු මැතිවරණයම ඔවුන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඉතින් මේ ජයග්‍රහණයේ සතුට තමයි ඔවුන් මේ ආකාරයෙන් සැමරුවේ.
ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එකතු වෙලා පොදු සංධානයක් විදිහට එන්න තමයි කල්පනාව කියලා විටින් විට අදහස් පළ වුණා. ඒ සම්බන්ධව යම් මූලික අඩිතාලමක් දැමුවා කියලත් අපිට වාර්තා වෙනවා. සවිස්තර තොරතුරු දැනගන්න කැමතියි.
ඔව් අලුත් දේශපාලන සංධානයක් පිහිටුවන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා මේ දේශපාලන සංධානය පිහිටුවන්න යම් අඩිතාලමක් වැටුණා. ඒ අනුව දලා සලහ පෙරම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ ඇම්බෑසඩර් ජයසේකර, තිලංග සුමතිපාල, ඒල් මතාවුල්ලා, ඩග්ලස් දේවානන්දේ කියන මන්ත්‍රීවරු ඇතුළත් වෙලා තිබුණා. මේ සංධානය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ අදින් ආරම්භ වෙන සතියේ සිද්ධ කරන්න නියමිත වෙලා තියෙනවා. ඔවුන්ගේ කාර්යභාරය තමයි ඉදිරි සති දෙකක් ඇතුළත එකඟතාවක් ඇති කරගන්න කටයුතු කිරීම. ඒ අනුව මේ කමිටුව මේ සති දෙක ඇතුළේ යම් එකඟතාවක් ඇති කරගනීවි. ඔවුන් කණ්ඩායම් දෙක විදිහට කොහොමද සංධානගත වෙලා ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන්නේ කියලා.
තවත් විශේෂිත ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා මේ TNA එක සම්බන්ධව. මේ TNA එකට යම් බලපෑමක් එල්ල වෙනවා කියලා වාර්තා වෙනවා වවුනියාව ප්‍රදේශයේ ජනතාවගෙන්. විශේෂයෙන්ම වවුනියාවේ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය විසින් යම් බලපෑමක් කරලා තියෙනවා කියලා TNA සංවිධානයේ නායකයාවන සම්බන්ධන් මහතාට ඉල්ලා අස්වෙන්න. මොකද දෙමළ ජාතිකයන්ට ඔහු සිදු කරපු පොරොන්දු කිසිවක් ඉෂ්ට කළ නැහැ කියලා මේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් සොයාදීමේ කාර්යාවලිය පිළිබඳව කතා බහ කරද්දී. දැන් මේ සම්බන්ධව TNA එකේ ප්‍රතිචාරය මොකක්ද? ඒ සම්බන්ධව අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය මොකක්ද කියන්නේ අපි කැමති තොරතුරු වැඩි වශයෙන් දැනගන්න.
ඔව්, දැන් මේ වවුනියාවේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් සෑහෙන කාලයක් තිස්සේ ඔවුන්ගේ දුක් ගැනවිල්ල කියමින් විරෝධතාවක නිරත වෙනවා. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. දින විදිහට ගත්තොත් 719 වෙනි දිනේදී තමයි මේ කටයුතු සිද්ධ වුනේ. සුමන් කිරන් සහ සම්බන්ධන් කියන දෙමළ ජාතික සංධානයේ නායකයන්ට ඉරෙහිව තමයි මේ විරෝධතාව පවත්වලා තිබුණේ පහුගිය 9 වෙනිදා. ඔවුන් කියන්නේ තමන්ගේ ඡන්දයෙන් බලයට පත් වෙච්චි සම්බන්ධන් සුමන්තිරන් වගේ දෙමළ ජනතාවගේ නියෝජිත විදිහට පත් කරලා ගියපු අය ගැටලු අමතක කරලා ආණ්ඩුවේ සහායකයින් බවට පත් වෙලා තියෙනවා. අතුරුදන් වෙච්ච අයගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරා. අවස්ථා ගණනාවකදී ඉල්ලීම් මගහැරලා, ඒ කියන්නේ රජය යම් ආකාරයකින් සාධාරණීකරණය කිරීමේ වැඩපිළිවෙලක නිරත වෙනවා. තමන් ගැටලු වලට මෙච්චර කාලයක් ඇතුලේ විසඳුම් ලබලා දුන්නේ නැහැ කියන චෝදනාව තමයි ඔවුන් කරේ. ඒ විතරකුත් නෙමෙයි, දැන් දෙමළ ජාතික සංධානයේ නායකත්වයේ වෙනසක් ගැනත් මේ දවස්වල සාකච්ඡා වෙනවා. දිල්ලුක්ෂයකට හේතුව තමයි දෙමළ ජාතික සංධානයේ නායක සම්බන්ධන් මන්ත්‍රීතුමා යම් ආකාරයකින් අසනීපතත්වයෙන් පසු වෙන්නේ. ඔව්, වයෝවෘද්ධ තත්ත්වයේ සිටියේ පහුගිය කාලයේ. ඒ හින්දා දෙමළ ජාතික සංධානයේ මීළඟ නායකයා විදිහට මේ සුමන්තිරන් මන්ත්‍රීවරයා පත් කරගන්න සූදානමක් වෙනවා. දෙමළ ජාතික සංධානයේ ඊළඟ මධ්‍යම කාරක සභාව රැස්වීමට යෝජනා ඉදිරිපත් කරන්නත් වෙනකයි කියලා ඊයේ දිනේ වාර්තා වුණා.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා මනෝජ් ඔබට ශ්‍රී ලංකාවේ අලුත්ම තතුවිත්ති පිළිබඳව සමාලෝචනයට අදත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් සුපුරුදු ලෙසින් ලබන සතිය සඳහා හමු වෙමු. එතෙක් ඔබට ස්තුතිවන්ත වෙමින් ආයුබෝවන් කියමින් අපි සමු වෙනවා.
ආයුබෝවන් දිලුක්ෂි බොහොම සුභයි.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sps.com.au/sinhalese web adaveta.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.